ಸರದೀಪ ಜನ್ಮಭೂಮಿ ಎಕ್ಸಾಟ್ ಶ್ರೀಲಂಕಾ ಸಂಗಮೇ අද 2025 දුරුතු මාස හැවත් ජනවාරි මාස 15 වෙනි බුද දින අපි ඔබගේ නිවසට ගොඩවැදෙන්නේ ලෝ අටා තොරතුරු සමග නව වසරට ආශිර්වාද ප්‍රාර්ථනා කරමින්. ජනවාරි 9 ප්‍රසිද්ධ වෙති වසරේ මුල්ම මාසයේට මේ නම ලැබුණේ කොහොමද? ක්‍රිස්තු වර්ෂ 1000 පමණ රෝමයේ ජනතාව විශ්වාසය කළ ජානුස් නම් රෝම දෙවියා සිහිවීමටයි. එහි තේරුම ආරම්භය හා අවසානය යනුයි. ජානුස් දෙවියාගේ රූපේ මුහුණු දෙකක් නිරූපණය වෙනවා. එක මුහුණක් ඉදිරිපස බලාගෙන අනික පිටුපස බලාගෙන. ජනවාරියේදී ලෝකේ ප්‍රධාන හා පළමු සිදුවීම් කීපයක්ම සිදුවෙලා තිබෙනවා. එයින් මුල්තැනක් ගන්නේ 1863 ජනවාරි 1 දා ඇමරිකාවේ 16 වෙනි ජනාධිපති වූ ඒබ්‍රහම් ලින්කන් මැතිතුමා වහලුන් නිදහස් කිරීමේ පනත නීතිගත කිරීමයි. අප්‍රිකානු වහලුන් එදා සුදු ජාතික වතු අයිතිකරුවන් භාණ්ඩයක් මෙන් බෙන්දේසියකදී මිලදීගෙන ඔවුන් වහලුන් ලෙස තම උක්හා කපු වගාවන්වල යෙදෙව්වේ කිසිම වේතනයක් නොගෙවා. ඔවුන්ට එම ග්‍රහණයෙන් මිදෙන්නට බැහැ. ලින්කන් නීතියෙන් මේ ක්‍රූර ව්‍යාපාරය අවලංගු කළා. 1959 ජනවාරි 3 වෙනිදා ඇමරිකාවේ තම 49 වෙනි ජනපදයේ වන ඇලස්කාව රුසියාවෙන් මිලදී ගත්තේ මෙදා. තවද 1863 ජනවාරි 10 වෙනිදා ලොව මුල්ම භූගත දුම්රිය ස්ථානය විවෘත වී, ඒ කියන්නේ අන්ඩර්ග්‍රවුන්ඩ් ස්ටේෂන් එක, ලන්ඩනයේ පැඩින්ටන් සිට ෆැරින්ඩන් දක්වා දුම්රිය ධාවනය වුණා. දෙවැනි ලෝක යුද්ධෙන් පසු රටවල් 51ක් සහභාගි වී මුල්ම එක්සත් ජාතීන්ගේ රැස්වීම ආරම්භ වුණේ 1946 ජනවාරි 10 වෙනිදා. ලොව අදටත් ජනප්‍රිය කිං ඔෆ් රොක් ඇන් රෝල් නමින් ප්‍රසිද්ධ එල්විස් ප්‍රෙස්ලි නම් ගායකයා උපන්නේ 1935 ජනවාරි 8 වෙනිදා. ජනවාරියේදී ඉතිහාසගත වූ සිද්ධීන් එමට ඇතත් ඒවා මෙහි සඳහන් කරන්න වෙලාවම අදි. ලංකාවේ බෞද්ධ ජනතාව දුරුතු පෝය දින සිහි කරන්නේ බුදුන් වහන්සේ බුදු වී නව මසකට පසු පළමු වරට ලංකාවට වැඩිය නිසා. යක්ෂ සහ නාග ගෝත්‍රිකයන් අතරේ සිදුවීමට නියමිත තිබූ සංග්‍රාමයේ නැවැත්වීම උදෙසා උන්වහන්සේ ලංකාවට වැඩම කළා. මහියංගණයට පැමිණ බණ දේශනා මගින් යුද්ධය හා අසමගිය නතර කළා. උන්වහන්සේගේ කේශ ධාතුව නිදන් කර මහියංගණ ස්තූපය හැවත් මියගුණ සෑය මෙහි ඉදිකරනු ලැබුවා. සෑම වසරකම සංවිධානය වන වැදි පෙරහැර හා කැලණි රජමහා විහාරය මගින් සංවිධානය වන දුරුතු පෙරහැරවල් නොකඩවාම පැවැත්වෙනවා. ලංකාවේ අසහාය කලාකාරිණී රුක්මණී දේවියගේ 102 වෙනි ජන්ම සංවත්සරය යෙදෙන්නේ අද දිනටයි. ඉතින් පෝය දිනය මෙන්ම රුක්මණී දේවියද සිහිපත් කරමින් අපි මේ ගීතයට සවන් දෙමු. Thank you. කලෝන් මේ වචනේ ලාංකිකයන්ට හුරු පුරුදු වචනයක්. වෛද්‍යවරයෙකු හමුවීමට තරම් උණක් නොසෑදුණු විටදී සාමාන්‍ය ලාංකික අම්මලා ඔඩිකලෝන් දියරටිහකට වතුර බිංදු දෙක තුනක් මිශ්‍ර කර පොඩි රෙදි කෑල්ලක් එම දියරෙන් තෙත් කර ලෙඩාගේ නල්ල මත එලනවා. එම රෙදි කැබෙල වේලුනාට පසු නැවත ඒ දියරෙහි ඔබා නැවත නළලේ එලනවා. සමහර විට දියර ටිකක් ඉස උදුනටද දමනවා. මේ උණ බැසීමේ ප්‍රතිකාරකයක් ලෙස දශක කීපයක් සිටම අපි පාවිච්චි කරනවා. ඉතින් කොහෙන්ද මේ ඔඩිකලෝන් ආවේ? ඒ නිෂ්පාදනය කෙරුණේ ජර්මනියේ කලෝන් නගරයේ 1709 දී පමණ. ඔඩිකලෝන් කියන්නේ කලෝන් නගරයේ වතුර යන අර්ථයයි. නමුත් මෙය නිකම්ම වතුර නොවේ. ඉතාලි සුවඳ විලවුන් සෑදු ජියවානි මරියා ෆෙරීනා නැමැත්තා ජර්මනියට ඇවිත් එම නගරේම රැඳුණා. ඔහු තම අත්දැකීම් පෙරටු කරගෙන පැංගිරි පවුලට අයත් ලෙමන්, දෙහි, ග්‍රේප් ෆෘට්, දොඩම්, ඇඹුල් දොඩම් හා සුවඳ එක්කිරීම සඳහා ලැවෙන්ඩ, රෝස්මරි, ජස්මීන් යන මල් වර්ගද ආශ්‍රිත කරගෙන මේ සුවඳමය දියර නිර්මාණය කළා. ඔහු මේවා නිෂ්පාදනය කළේ නොම්බර 4711 දරන ලොකන්ස් ගේස් නම් ස්ථානයේ සිටයි. ඉතින් ඔවුන්ගේ මුල්ම නිෂ්පාදනය සඳහා තම ලේබලේ සඳහන් කළේ ඔඩිකලෝන් 4711 යනුවෙන්. වර්තමානයේ නම් තවත් නිෂ්පාදනයන් මේ සුවඳ සමාගමට එක් වෙලා තියෙනවා. ඔඩිකලෝන්ගේ වයස වසර 300ක් පසු කරගෙන තියෙනවා. 2028 ලොස් ඇන්ජලිස් ඔලිම්පික් උත්සවය. වසර 128කට පසුව ක්‍රිකට් ක්‍රීඩාව ඉදිරි ඔලිම්පික් ක්‍රීඩා උත්සවයන් වලට ඇතුල් වී තිබෙනවා. අන්තිමටම ක්‍රිකට් තිබුණේ 1900 පැරිස් ඔලිම්පික්ස් වලදී. මේට අමතරව අලුත් ක්‍රීඩාවන්ටද තැනක් දෙන්න හඳුන්වන්නේ එල්ලේ ඔලිම්පික් කමිටුව කැමැත්ත පළ කර තියෙනවා. බේස්බෝල්, සොෆ්ට්බෝල් හෙවත් සැහැල්ලු පන්දු, ෆ්ලැග් ෆුට්බෝල් යනාදියයි. ෆ්ලැග් ෆුට්බෝල් ඇමරිකාවේ නිර්මාණය කරන ලද ක්‍රීඩාවක්. සාමාන්‍ය පාපන්දුවලදී ප්‍රතිමල්ලවයාගේ බෝලය ගැනීමට පොරබැදීමක් සිදුවෙනවා. එය ටැකල් යනුවෙන් හැඳින්වෙනවා. මේ ෆ්ලැග් ෆුට්බෝල් ක්‍රීඩාවේ හැම ක්‍රීඩකයාගේම පොඩි කොඩියක් පැඩඳගෙන ඉන්නවා. ඒ කොඩිය උදුරාගෙන යෑම තමා මෙහි පොරබැදීම වෙනුවට කෙරෙන්නේ. ඔබ දන්නවද සමා ඔලිම්පික් උළෙලක් පැවැත්වීම සඳහා දළ වශයෙන් වියදම් වන මුදල් ප්‍රමාණය ඇමරිකන් ඩොලර් බිලියන 12ක් පමණ. ග්‍රහලෝක. අතීතයේ සිටම විශ්වය හරහා ග්‍රහයන් 7 එනම් සූර්යා, මර්කරි, වීනස්, අඟහරු, ජුපිටර් සඳහා සෙනසුරු ගැන නක්ෂත්‍රවරුන් දැන සිටියා. මේවා ඉතාමත් දීප්තිමත් නිසා සාමාන්‍ය ඇසට පෙනුණා. නෙදර්ලන්තේ ඇස් කණ්ණාඩි සාදන්නෙක් වූ හෑන්ස් ලිබර්ෂේ 1608 ඔක්තෝබර් 2 ටෙලස්කෝපය හෙවත් දුරදක්නය සොයා ගත්තා. ඔහු කීවේ දුරතියන දේවල් ළඟට පෙනෙන කණ්ණාඩියක් කියලා. ඉතාලි ජාතික ගැලීලියෝ 1609 මෙවැන්නක් නිපදවා තියෙනවා. මෙහි ප්‍රතිපයලයක් ලෙස 1781 මාර්තු 13 විලියම් හර්ෂල් නැමැත්තා යුරේනස් නම් නව ග්‍රහලෝකයක් සොයාගත්තා. දැන් ලෝකයේ ග්‍රහයන් 8ක් තිබෙනවා. තනිකම් රැල්ල. ලොව රටවල තාක්ෂණය හා ආර්ථිකය දියුණු වන අතර මිනිසුන් අතර සමාජය තුළ තනිකම බෙහෙවින් දැනෙන්න පටන් අරන්. වැඩිහිටි ජනතාව අතර පමණක් නොව පාසල් යන අතර තරුණ තරුණියන් අතරද මේ තනිකම තියෙනවා. තමන්ගේ සිතේ ඇති දේ, ප්‍රශ්න, දුක යනාදී බෙදා හදා ගැනීමට, කතා කර ගැනීමට කවුරුත් නැතුව සමහරු දිවිනසා ගැනීමට පවා පෙළඹෙනවා. ලොව ඉතා දියුණුවේ සම්මත ජපානයේ මේ තත්ත්වය කෙතරම් බලපා තිබෙනවාද යත් එය පසඳලීමට වෙනම අමාත්‍යංශයක් පිහිටුවා තියෙනවා. මේ තනිකම් ප්‍රශ්න විසඳීම පිළිබඳ ව්‍යාපෘතිය සඳහා දකුණු කොරියාව ඩොලර් මිලියන 327ක් යොදවාගෙන ඇති බවත් වාර්තා වෙනවා.
අරුණලු කඳා මාවෙත එන්නේ කක්කවුවත් නැති වගලෝකෙත උග පමණයි තනියට ළඟින්නේ තේදීවා ළඟ තුතු වෙනසේ විපතේදී නැහැ අරදායන්නේ නැනේ නැහැම තැන තනියට නමුන පාළුතනේ නැර අඳුරට ඉදදී මාහැර යන නුඹ වෙනතක කොහෙද ඇයි තැඟන්නේ දයක් එපානුඹ නැතිනම් තනියට තවද පුරා දිනෙ දුනේ පායන්නේ
කොළඹ ඔරලෝසු කණුව කොළඹ කොටුවේ චැතම් වේදිය හා රැජින වේදිය හමුවන හන්දියේ දකින්න ලැබෙන ඔරලෝසු කණුවේ වයස අවුරුදු 167ක්. මෙය ලන්ඩනයේ ජාතික සංකේතයක් ලෙස සැලකෙන බිග් බෙන් ඔරලෝසු කණුවට වඩා තරණි. ලංකාවේ මෙන්ම ලෝකයේ එකම ප්‍රදීපාගාර ඔරලෝසු කණුවද මෙයයි. එංගලන්තයේ ඩෙන්ට් සමාගම විසින් නිෂ්පාදනය කරන ලද මෙම ඔරලෝසුව ලංකාවට සේන්දු වුණේ 1814දී. ලන්ඩන්හි බිග් බෙන් ඔරලෝසුවද නිර්මාණය කළේ මේ ඩෙන්ට් සමාගමයි. එදාහි වටිනාකම පවුම් 1200යි. අද දිනය මේ ප්‍රමාණය පවුම් 120,000 පමණ වෙනවා. මුදල් ප්‍රාක්ෂයක් මතුවෙමින් වසර 43ක්ම එය සවි නොකර සුරක්ෂිත ස්ථානයක තබන්නට සිදු වුණා. 1857දී හෙන්රි වෝඩ් අඬකාරතුමාගේ කාලයේදී කුළුණේ කටයුතු ආරම්භ වුණා. කුළුණ සාදා එහි ඔරලෝසුව සවි කිරීමේ කටයුතු එදා කළේ පබ්ලික් වර්ක්ස් ඩිපාර්ට්මන්ට්හි ප්‍රධානියා වූ ජෝන් ෆ්ලෙමින් චර්චිල් මහතාගේ අධීක්ෂණය යටතේ. උස අඩි 96යි. එදා කොළඹ උසම ගොඩනැගිල්ල මෙයයි. 1857 මාර්තු 25 වෙනි දින වෝඩ් ආණ්ඩුකාරයා මෙය විවෘත කළා. මෙය ඔරලෝසු කණුවක් ලෙස පමණක් නොව ප්‍රදීපාගාරයක් ලෙසද ක්‍රියා කළා. කුළුණ මුදුනේ භූමිතෙල් යොදා දැල්වෙන පහනක් තිබුණා. පහනේ ආලෝකය සැතපුම් 16ක් පමණ දුරට විහිදී යන ආකාරයට වීදුරු ආවරණයකින් සවිකර තිබුණා. මුහුදේ ගමන් කරන යාත්‍රාවලට හා කොළඹ වරායට එන නැව්වලටද මේ ආලෝකය මඟ පෙන්නුවා. 1907දී ඔරලෝසුවේ දෝෂ පෙන්නුවා. ඒ කියන්නේ සවිකර වසර 50ක් ගියාට පස්සේ. ඉතින් අලුත් ඔරලෝසුවක් එංගලන්තයෙන් ගෙනෑවා. අලුත් ඔරලෝසුව විශාල බැවින්
කණුවේ කොටසක් කඩා එය ප්‍රතිසංස්කරණය කර නැවත අලුතින් විවෘත වුණේ 1914 අප්‍රේල් 4 වෙනිදා. මෙහි සීනුව නාදය පැය කාලයන් කාලට නාද වුණා. භූමිතෙල් වෙනුවට ප්‍රදීපාගාරයේ ගෑස් පාවිච්චි කරන්න පටන් ගත්තා. පසුව 1933 වෙන විට විදුලි බලයෙන් ආලෝකමත් කිරීම ආරම්භ වුණා. ඉටිපන්දම් 1500ක විදුලි එළියක් එයින් නිකුත් වුණා. 1952 දී ඔරලෝසු කණුවේ ප්‍රදීපාකාරය ක්‍රියාකාරීත්වය අතහැර දැමුවේ කොළඹ වරාය ළඟ වෙනම ප්‍රදීපාකාරයක් ඉදි වුණු නිසා. කලින් සඳහන් කළ පරිදි කුළුණ සැලසුම් කළේ ආණ්ඩුකාර වෝඩ්. සැලසුමේ චිත්‍රය ඇන්දේ ඔහුගේ බිරිඳ වූ එමිලි එලිසබත් වෝඩ්. ඇය දක්ෂ චිත්‍ර ශිල්පිනියක්. කොළඹ කොටුවේ සිට ප්‍රධාන මාර්ග පද්ධති සඳහා සැතපුම සංඛ්‍යාව ගණනය කර ඇත්තේ මේ කුළුණ පාමුල සිටවීම විශේෂත්වයක්. මේ වගේම තවත් විශේෂ ඔරලෝසු කණුවක් ඇත්තේ ගාල්ලේ ඕලන්ද කොටුවේ. අඩි 83ක් උස මෙය සාධන ලද්දේ 1883. මේ කටයුත්තේදී එහි සම්පූර්ණ වියදම දරන ලද්දේ ගාල්ලේ මහජනතාව විසින් බව කීමාව ඔබට විශ්වාස කරන්නත් අමාරු වේ. ගාල්ලේම 1822 උපත ලැබූ බර්ග ජාතික ශල්‍ය වෛද්‍ය පීටර් ඩැනියල් ඇන්තනිස් මහතාට උපහාරයක් වශයෙන් මෙය ඉදි කෙරුණා. එතුමාගේ දයාව, කරුණාව, පරිත්‍යාගය ලබාගත් ජනතාව කළගුණ වශයෙන් ඔහුගේ නමින් කුළුණ ඉදි කළා. තවද ඔරලෝසුව තමාගේම මුදලින් පරිත්‍යාග කළේ සැම්සන් ඩි ආබ්‍රු මුදලිතුමා. එම වෛද්‍යවරයා ඔහුට කළ සත්කාර නිසා. වෛද්‍ය ඇන්තනිස් මහතා මුළු දකුණු පළාතේම ශල්‍ය වෛද්‍යවරයෙකු අතර රාජ්‍ය මන්ත්‍රණ සභාවේ නියෝජිතවරයෙක් ලෙස කටයුතු කළා. එතුමා ජීවතුන් අතර සිටියදීම මෙම කුළුණ එතුමාගේ නමින් විවෘත කිරීම සියසින් දැකීම විශේෂත්වයක්. ඔහු මිය ගියේ 1903 දී. අදටත් හොඳින් ක්‍රියා කරන මේ ඔරලෝසු කුළුණ මත ඇන්තනිස් මහතාගේ නාමය කොටා තිබෙනවා.
හෙටි තොරතුරු චෙස් ශූරයා 2024 ලෝක චෙස් ශූරයා වුණේ 18 හැවිරිදී ඉන්දියාවේ චෙන්නයි නගරවැසි ගුකේෂ් දුම්මරාජා නම් සිසුවයි ලෝභී වූ ලාබාලම චෙස් ශූරයා ඔහුයි මේ ලාබාර චෙස් ශූරයා ඔලිම්පියඩ් තරගාවලියේදී රන් පදක්කමක්ද ලබා ගත්තා ලෝ මුලින්ම චෙස් ලෝක තරඟය තිබුණේ 1886 දී. එදා ජයග්‍රහණය කළේ ඔස්ට්‍රියානු ජාතික ඇමරිකානු පුරවැසි විල්හෙල්ම් ස්ටේන්ස් නැමැත්තයි. ද්විත්ව ශතකයක් 2024 පෙබරවාරි 9 වෙනි දින එක් දින ජාත්‍යන්තර තරඟයකදී ද්විත්ව ශතකයක් වාර්තා කළ පළමු ශ්‍රී ලාංකික පිතිකරු ලෙස පෙතුම් නිශාංක ලංකා ක්‍රිකට් ඉතිහාසයට එක් වුණා. දිවා ආලෝකයේ ඉතිරි කිරීම හෙවත් ඩේ ලයිට් සේවින් නවසීලන්තයට දැන් ගිම්හාන කාලය එළඹී තිබෙන නිසා දැන් මෙරට ඩේ ලයිට් සේවින් ආරම්භ කර තිබෙනවා සාමාන්‍යයෙන් නවසීලන්තයේ සැප්තැම්බර් මස අවසන් ඉරිදා ආරම්භන මේ ඊළඟ වසරේ අප්‍රේල් මස මුල් ඉරිදා අවසන් වෙනවා ඉතින් මේ සංකල්පය ලොවට හඳුන්වා දුන්නේ කවුද කවදාද ඇමරිකාවේ ඉතිහාසයට එක් වුණු ප්‍රබලෙක් වූ බෙන්ජමින් ෆ්‍රැන්ක්ලින් මහතා මේ අලුත් අදහස පළ කළේ 1784 තරම් ඈත කාලෙකයි. ඔහු කීවේ ලාම්පු තෙල් හා ඉටිපන්දම් වලට යන වියදම් මේ විදිහට ක්‍රියා කළහොත් වියදම අඩුවන බවයි. බ්‍රිතාන්‍යයේ නිල වශයෙන් මේ ක්‍රියාවලිය 1916 දී ආරම්භ වූ අතර නවසීලන්තයේ හඳුන්වා දෙනු ලැබුවේ 1927. අපි නිතර අසා ඇති early to bed and early to rise makes a man healthy, wealthy and wise යන ප්‍රස්ථාපිරුලද ෆ්‍රැන්ක්ලින් මහතාගේ කියමනක් බව වාර්තා වෙනවා. වේගවත්ම දුම්රිය ධාවනය ගැන ප්‍රසිද්ධියක් උසුලන්නේ ජපානයයි. නමුත් මේ නව වසර උදාවෙත්ම චීනය පෙරට ඇවිත් බව පුවත් වාර්තාවලින් අනාවරණය වුණා. CR-450 බුලට් තුම්රිය 2024 දෙසැම්බර් මස ලෝකයට හඳුන්වා දුන්නේ වේගවත්ම ධාවනය වන තුම්රිය ලෙසටයි. මේ පැයට කිලෝමීටර් 450ක් වේගයෙන් යනවා. දෙසැම්බර් 25 වෙනි දින චීනයේ බේජින් නුවරෙදී මුලින්ම ධාවනය කෙරුණා. එපමණක් නොවේ චීනය තවත් හපංකමක් ආරම්භ කරන්න යනවා. චීනය, ඉන්දියාව, බංග්ලාදේශ යන රටවල් තුන හරහා ගලා යන බ්‍රහ්මපුත්‍ර ගංගාව හරහා ඩොලර් බිලියන 137ක් යොදවා වේල්ලක් වඳින්න යනවා. අවසන් වුණාට පසු ලෝ විශාලතම වේල්ලමය වෙනවා. මේ ගංගාව ආරම්භ වන්නේ මුහුදු මට්ටමේ සිට මීටර් 4000කට වඩා උසින් පිහිටා ඇති කන්දකින්. මුහුදට වැටෙන්නේ බංග්ලාදේශයෙන්. වේල් අවසන් වූ පසු වාර්ෂිකව කිලෝවොට් පැය බිලියන 300ක විදුලිය නිෂ්පාදනය කරන්න පුළුවන් බව එස්තමේන්තු කර තිබෙනවා.
ඔයයි මමයි කවදා හෝ එක් වෙයි පින පැදිලා ගංගාවයි මහමුදයි ආවේ නම් එක් වෙලා ඔයයි මමයි කවදා හෝ එක් වෙයි පින පැදිලා ඈත දිය මෙරගෙන රැල්ල මෑත ගලා එන ඇවිල් ගංගාවයි මහමුදයි ආවේ නම් එක් වෙලා ඔයයි මමයි කවදා හෝ එක් වෙයි පින පැදිලා ගංගාවයි මහමුදයි ආවේ නම් එක් වෙලා ඔයයි මමයි කවදා හෝ එක් වෙයි පින පැදිලා පිච්ච මල්ටි පිච්ච මිදුල පුරා පැලහැදිච්ච මිනිදු ඔබේ පුංචි පැත්පතේ
අනින් බඳුන් විදිහත් අතට දිවට මිහිරි පොචු කිසිවක් මට වුව මනා නැතේ අවන් වෙන්ද ලංගින් ඉන්න හිනාවෙන් කටපුරා ඊට පස්සේ විදී අපට මල් දුන්නේ මල් සරා වයි මහමුදයි ආවේ නම් එක් වෙලා ඔයයි මමයි කවදා හෝ එක් වෙයි පින පැඳිලා කක්කා වයි මහමුදයි ආවේ නම් එක් වෙලා ඔයයි මමයි කවදා හෝ එක් වෙයි පින පැඳිලා
අපේ වගතුග හිරු එළිය අඩු කොහොනාවල ගම ශ්‍රී ලංකාව කියන්නේ පැය 24න් වැඩි කාලයක් හිරු එළිය වැටෙන රටක්. නමුත් අපේ රටේ එක්තරා ගමකට දවසටම හිරු එළිය ලැබෙන්නේ පෙරවරු 9ත් හවස 3ත් අතර පැය 6ක පුංචි කාලයක් විතරයි කිව්වොත් ඔබ ඒ විශ්වාස කරනවද? මේ ගමේ නම කොහොනාවල. බදුල්ල දිස්ත්‍රික්කයේ පස්සර කඳුවලලෙන් වටවි අඩි 4500ක පමණ බෑවුමක තමා මේ පිරිස පිහිටා තිබෙන්නේ. ජනප්‍රදායට අනුව වලගම්බා රජුගේ කාලයේදී යුද්ධෙන් පැරදී පැමිණි ඇමති කෙනෙකු කෝනාරගෙන් තමයි මේ ගම්වාසීන් පැවතීගෙන එන්නේ. මේ අයගේ මුල් නාමය රන්පත් පුදියන්සේලාගේ යන්නයි. කෝනාර ඇමතිගේ වාසගමද එය නිසා ඔවුන්ගේ පැවැත්ම මේ ලෙසයි කියා විශ්වාස කරනවා. දැනට ගමේ පවුල් 45ක් පමණ ජීවත් වෙනවා. කෘෂිකාර්මාන්තය ඇතුළු තවත් සුළු කර්මාන්ත කරමින් මෙහි ජීවත්වන අය ගත කරන්නේ දුෂ්කර හුදකලා ජීවිතයක්. කොටින්ම බදුල්ලේ මිනිස්සුවත් මේ ගම්මානය ගැන අසා නෑ. මේ විස්තරය අපි උපුටා ගත්තේ මාධ්‍යවේදී ජීවන්ති චන්ද්‍රසිරිගේ ලිපිනයක් ඇසුරේ. මේ පිහිටා තිබෙන්නේ බදුලේ සිට උරුමි තැන්න හරහා කහට රුප්ප මාර්ගයේ මේ තැනට යන්නට පුළුවන්. ලංකාවේ වැවුන මුල්ම තේගස. සිංහල රජ කාලයේදී ගමේ ජනතාව හුරු පුරුදු වී සිටියේ රණවරා, පුල්පලා, පුල් වතුර යනාදී අපට මාවේනක වූ පානයන් සඳහායි. නමුත් බ්‍රිතාන්‍යයන් මුළු රටම අල්ලාගත් පසු ඔවුන් කෝපි වගාව හඳුන්වා දුන්නා. ටික කලක් යනකොට මේ වගාවට රෝගයක් බෝරි වී එම වතු විනාශයට පත්වෙමින් තිබුණා. ඔන්න මේ වගේ කාලයක තමා බ්‍රිතාන්‍යයේ සිට සිඩ්නි නම් නෞකාවෙන් 17 හැවිරිදි ජේම්ස් ටේලර් නැමැත්තා 1852 පෙබ්‍රවාරි 20 ලංකාවට පැමිණියේ. ඔහු තේයට කීපයක් තම සාක්කුවේ දමාගෙන ඇවිත් ඒවා පැලකිරීමට තැනක් සෙව්වා. ඔහු උඩ රට නාරංහේන නම් කෝපි වත්තට පැමිණියා. එතන සති 6ක් පමණ ගත කර ඒ ළඟම තියෙන වල්ලොයේ වත්තට ආවා. දැනට මේ වතු දෙකම අයත් වන්නේ ලූල් කඳුර වතු යායටයි. අක්කර 19ක් ශුද්ධ කර ටේලර් මෙතන තේ වගාව පටන් ගත්තා. ටිකෙන් ටික මේ නව වගාව සරුවට වර්ධනය වුණා. ටේලර්ගේ මුල් තේ බීජයෙන් හටගත් තේ පැලය අදටත් සංරක්ෂණය වී පවතිනවා. ඔහුගේ නිවසේ නටබුන්, ඔහු භාවිතා කළ ලිඳ, ඉඳගත් ගල් බංකුව ආරක්ෂා කර තියෙනවා. තේ කෝපය කෙතරම් ජනප්‍රියද කිව්වොත් මගුල් ගෙදර මල ගෙදරක් බැහැරක් යන විටද අමුත්තෙක් ගෙදර ආවිටද අපි සංග්‍රහ කරන්නේ තේ කෝප්පයකින්. පේරාදෙණිය හලහා පාර දිගේ ගොස් ගලහා හන්දියෙන් දෙල්තොට පැත්තට ගිය විට ලූල් කඳුර වතු යාය හමු වෙනවා. මේට ඇතුල් වීම සඳහා ටිකට් පතක් ගත යුතුයි. උදේ 8 සිට හවස 5 දක්වා මේ වත්තේ සිරි නරඹා මුළු දවස පුරාම උඩරට සුවය විඳින්නටත් පුළුවන්.
Thank you.
ලෝක ආරංචි තිරිබාට දිවේන. ඔබ දන්නවාද මේ කුඩා දූපත තිබෙන්නේ කොහෙද කියා? අපේ නව ශ්‍රීලන්තයත් අයත් වන පැසිෆික් සාගරයේ. මේ පුංචි දූපතේ 2020 සංඛ්‍යා ලේඛන අනුව ජනගහණය 119,000 පමණයි. මේසා කුඩා තැනක් ගැන අපි කියන්නේ මොකද්ද? ලෝකයේ අර්ධගෝලයන් හතරම මැද කරගෙන එම උතුරු දකුණ බස්නාහිර හා නැගෙනහිර යන අර්ධගෝල අතර පිහිටි ලෝකයේ එකම රටයි. තවද ජාත්‍යන්තර දින රේඛාව ඉන්ටර්නැෂනල් ඩේට්ලයින් පිහිටා ඇත්තේ කිරිබාටි දිවයින වටකරගෙනයි. ඉතින් ලොවට මුලින්ම ඉරපායන්නේ මෙතනටයි. වසර 2000 පිරණ දිනය ප්‍රථමයෙන්ම එදින සැමරුවේ කිරිබාටි වැසියන් බ්‍රිතාන්‍යයන් යටතේ පිවිතයක් වූ නිදහස ලැබුවේ 1979 ජූලි 12 වෙනි දවසේ. ඉතින් කිරිබාටි දූපත එක්සත් ජාතීන්ගේ සමාජිකයෙක් නිදහස් රටක් ලෙස බැඳුනේ 1999 දී. දූපත් 21කින් යුත් මේ රාජ්‍යයේ කෑම වර්ග බත් හා පොල් ආශ්‍රිතව සැදෙනවා. ප්‍රධාන අපනයනය වන්නේ සුරතල් මසුන් හා පොල් ආශ්‍රිත නිෂ්පාදනයයි. කාන්තා විත්ති ගුවන් නියමුවරියකුගේ නමින් තිබෙන ලෝකයේ එකම ජාත්‍යන්තර ගුවන් තොටුපළ තිබෙන්නේ කොහේද? එය පිහිටා ඇත්තේ තුර්කියේ. 1913 ඉපදී 2001 මියගිය යුද ගුවන් නියමුවරියකුගේ වූ සබිතා ගොක්චාන් ලොව පළමු කාන්තා නියමුවරිය හැටියටද ගිනස් වාර්තා පොතට ඇතුල් වුණා. ඇය මියගිය වසරේදීම ඇයට උපහාරයක් ලෙස ඇයගේ නමින් ගුවන් තොටුපළක් නම් කිරීමට තුර්කි බලධාරීන් වගබලා ගත්තා. ලෝකයේ උසම කාන්තාව වන තුර්කියේ රොමේසා ගෙල්ගියේ උසාඩි 7 අඟල් 1 වන අතර මිටිම කාන්තාව ලෙස වාර්තා පිහිටුව ඇත්තේ ඉන්දියාවේ ජෝති අම්ගේ නැමැත්තියයි. ඇයගේ උස අඩි 2 අඟල් 1. මේ දෙදෙනා ළඟදී ගිනස් වාර්තා දිනයේදී ලන්ඩනයේදී එකට හමුවීම විශේෂත්වයක්. ලංකාවේ කෙස් ගණනට කොස් තිබුණත් විශාලතම කොස් ගෙඩිය ගිනස් වාර්තාවක් පිහිටුවල් බිහි වුණේ ඉන්දියාවේ. එහි බර කිලෝග්‍රෑම් 42.72. මෙපමණ සල්ලි ගොඩක්. ටෙස්ලා ව්‍යාපාරය ස්පේස් එක්ස් නම් අභ්‍යවකාශ තාක්ෂණ සමාගම කලින් ට්විටර් දැන් එක්ස් නමින් ප්‍රසිද්ධ සමාජ මාධ්‍ය ජාලාව යනාදී හිමිකරු ඉලෝන් මස්ක් සුද්ධවත්කම ඇමරිකන් ඩොලර් බිලියන් 400ක් පමණ වාර්තා වෙනවා. ලොව දැනට ධනවත්ම පුද්ගලයා ඔහුයි. ළඟදී පිහිටුවීමට නියමිත ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ රජයේ රාජ්‍ය සේවයේ කාර්යක්ෂමතාවය පිළිබඳ දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා ලෙස ඉදිරියේ කටයුතු කිරීමටත් සූදානම් වෙනවා.
ලොකු සල්ලි කවුරු කොහොම මැව්වද සල්ලි අනුන් අතට යන සල්ලි යලිත් අතට එන සල්ලි දියෝ දුන්න බලගත්තු සල්ලි 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 ලොකු ලොකු සල්ලි කවුරු කොහොම මැව්වද සල්ලි අනුන් අතට යන සල්ලි යලිත් අතට එන සල්ලි දියෝ දුන්න බලගත්තු සල්ලි අතේ මන්දිරවල සැප ලබතේ නැති නෑ යොත් ලංගෙයි මල්ලි නැති
දියුණාම සල්ලි අතේ කොයි කවුරු අයින් වෙතේ අනේ අපෝ තව දැනකට යනවලු සල්ලි
සල්ලි
සල්ලි සල්ලි ලොකු ලොකු සල්ලි කවුරු කොහොම මැව්වද සල්ලි අනෝ අතට යන සල්ලි අලිත් අතට එන සල්ලි දියෝ දුන්න බලගත්තු සල්ලි ලෝකෙම පිස්සු කරයි හැමදේටම ඉස්සර වෙයි කුලමල්ල ගැන නොදන්න සල්ලි මිතුරු වෙසින් ළඟටම එයි හතුරු වුණොත් දිවි නැති වෙයි සත්වකින්ම අමුතුම ජාතියක් සල්ලි 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 ලොකු ලොකු සල්ලි කවුරු කොහොම මැව්වද සල්ලි අනුන් අතට යන සල්ලි යලිත් අතට එන සල්ලි දියෝ දුන්න බලගත්තු සල්ලි 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 ලොකු ලොකු සල්ලි කවුරු කොහොම මැව්වද සල්ලි අනුන් අතට යන සල්ලි යලිත් අතට එන සල්ලි දියෝ දුන්න බලගත්තු සල්ලි
ලෝකයටම තියෙන එකම දෙලුම් බාර් එක. දෙලුම් යනු සෞඛ්‍ය සම්පන්න බවින් ඉහළ දිව්‍ය ඖෂධමය පළතුරක්. දෙලුම් යුෂමකින් යෝ රෝගියෙකුගේ ශරීර ශක්තිය වඩවන අතර නිරෝගී පුද්ගලයන්ගේ පිළිකා අවදානමක් අඩු කරනවා. දෙලුම් සඳහාම පමණක් වෙන්වුණු මේ බාර් එක හෙවත් අවන්හල පිහිටා තිබෙන්නේ මහරගම අපේක්ෂා රෝහල අසලයි. එහි අයිතිකරු අසිත පින්සර සමරසේකර නම් තරුණෙක්. ඕනම කෙනෙකුට මෙහිදී දෙලුම් යෂ පානය මෙන්ම එහි පෙත්තෙන් සාදන ඖෂධීය තේපාන, දෙලුම් ජෑම්, දෙලුම් හනි, දෙලුම් මල් තේපාන, දෙලුම් මලින් සාදන ලද රූපලාවන්‍ය නිෂ්පාදනයන්ද මිලදී ගන්න පුළුවන්. පිළිකා රෝගීන්ට කීමොතෙරපි වැනි ප්‍රතික්‍රියාවලදී ආහාර රුචිය අඩු වෙනවා. ඉතින් ස්වභාවික දියරමය ආහාරයක් ලෙස දෙලුම් යෂ භාවිතෙන් රුධිර මට්ටම මෙන්ම ශරීර ශක්තිය වර්ධනය වීමත් සිදු වෙනවා. දෙලුම් වාරය ලෙස හඳුන්වන්නේ සැප්තැම්බර් සිට දෙසැම්බර් දක්වා කාලයයි. අවාරයට දෙලුම් ගිනි ගණන්. ඉතින් මේ තරුණයා විසින් 100%ක් ස්වභාවික මෙන්ම අවුරුද්දක් වැනි කාලයක් කල් තබා ගන්න පුළුවන් අයුරින් නිෂ්පාදනය කරන මේ දෙලුම් විෂ පානය කාර්මික තාක්ෂණික ආයතනයෙන්ද සහතික කර තිබෙනවා. හම්බන්තොට තිස්ස මහරාමේ ආවට දිලිඳු පවුල් වලට දෙලුම් පැල ලබා දී අස්වැන්න මිලදී ගැනීමේ ව්‍යාපෘතියක්ද ආරම්භ කර තියෙනවා. නමුත් රිලාවුන් වඳුරන්ගෙන් දෙලුම් පළතුරු බේරා ගැනීම ඉතාමත් අමාරු වැඩක්. මේවා අවහනාලෙන් සිදුවෙන විශේෂ සේවයක් ගැනද මතක් කළ යුතුයි. නොයෙක් පරිත්‍යාගශීලීන් නොමිලේ අපේක්ෂා රෝහලේ පිළිකා රෝගීන්ට දෙලුම් විෂ ලබා දීමයි. අවන්හලි එක්පසක වීදුරුවක මුදල් ගෙවූ රිසීප්පත් අලවා තිනවා. තමන්ගේ ක්ලිනික් අංකයේ පෙන්වලා නොමිලේ දෙලුම් විෂ පානය ලබා ගන්න පුළුවන්. නොමිලේ දෙලුම් විෂ පානය ලබා ගන්න අයගේ නාම ලයිස්තුවක්ද ඔහු ළඟ තිබෙනවා. පරිත්‍යාගශීලීන්ට ඕනෑ විටකදී ඒවා බලා ගන්නත් පුළුවන්. ඒ මේ ව්‍යාපෘතියේ විනිවිදභාවය පෙන්වන ක්‍රමයක්. මේ දෙලුම් විෂ ව්‍යාපාරය දියුණු කළහොත් පිටරට රට යවා විදේශ විනිමයද ලබා ගන්න පුළුවන්. මුදල් ආයෝජනය කර මේ දිනු කිරීමට අපේ පෞද්ගලික ව්‍යාපාරත් ඉදිරිපත් වේවියයි කියා ඒට අතහිත දේවි කියා අපි සිතනවා.
අහම් නිම්ම නම්ම ඉතරි දෙන කතා
संसारे हसुपत नियन कथा
සැප සම්පත් අත් වේවා රට තුල සමාදානය නිති පැතිරේවා දලදා සමිදු ලක් මාතාලක දේවා
ඉරිමි අපට සිද්ධ වෙන්නේ මේකම නේද අංගාගෙන ඉන්නේ ඇයිද ඇත්ත කියන්න සිද්ධ වෙන්නේ ඉරිමි අපිටම නේද මට හොදි නැත්නම් කෑම කන්න බැරි හින්දා පණ යනකන් වැඩ ගන්නව මගේ හින්දා පණ යනකන් වැඩ ගන්නව මගේ හින්දා මට හොදි නැත්නම් කෑම කන්න බැරි හින්දා අපිට
එක සිද්ධ වෙන්නේ මේකම නේද හංගාගෙන ඉන්නේ ඇයිද ඇත්ත කියන්න ගෙදර දුරේ වැඩ කරන්නේ නෝනා උනාට
ඇත්ත තමයි
මුල් කාන්ත සිද්ධ වෙන්නේ අනේ අපිටම නේද මට හොදි නැත්නම් කෑම කන්න බැරි හින්දා සිද්ධ වෙන්නේ අපිටනේ හැමදා ඔදියෝනෙම හින්දා මේක මහවල්තයක් වෙනවා අයියෝ පිරිමි අපිට සිද්ධ වෙන්නේ මේකම නේද අංගාගෙන ඉන්නේ ඇයිද ඇත්ත කියන්න ගෙදර දුරේ වැඩ කරන්නේ නෝනා උනාට මුල් ගාන්න සිද්ධ වෙන්නේ අනේ අපිටම නේද මට හොදි නැත්නම් කෑම කන්න බැරි හින්දා මන යනකම් වැඩ ගන්නවා මගේ උන්දා මන යනකම් වැඩ ගන්නවා මගේ උන්දා මට හොදි නැත්නම් කෑම කන්න බැරි හින්දා හොදි ඕනෙමයි
ඉතින් බෑබර ජන්මභූමි අසන්නෙනි කෙමෙන් කෙමෙන් කාලය ගත වී දැන් ඔබෙන් සමුගන්න වෙලාව ඇවිත් අද ජන්මභූමි වැඩසටහනේ සම්පූර්ණ පිටපත සහ හඬ දායකත්වය පර්ල් සෙනරත් දසනායකගෙන් එක්සත් ශ්‍රී ලංකා සංගමය වෙනුවෙන් අද වැඩසටහන නිෂ්පාදනය කර තාක්ෂණය සපයා මෙතෙක් වෙලා ඔබ සමග රැඳී සිටි මම නිලුපුල් රුවන්මාලි යලිත් මෙවන් වැඩසටහනකින් ඔබ හමුවනතුරු ඔබට සුබදායි රාත්‍රියක්.
පේදුරුව කොනේ ඉන්නේ මචන් දාලා සපත්තු ත්‍රිකුණාමලේ නිලාවැලිය දාමු සැනැප්පු සීගිරිය ගලේ නගින හෙලේ පේන තරප්පු ಸಿರಿರಂದೋಲಿ මෙන් කොළඹට එන බලු ලීලා රේල් පාර ඉඳගෙන තල් රහටම බීලා බඩු මේල් කොච්චියර එලි වෙනකොට දීලා අනිනෝ කාඩු මොකටද ඉමු ජොලියක් දාලා රම්පෙට රපට රසට කැකිරි පලන ගාලු මනාලි කඳු සැපට අපිට පාන කොමල උඩරට මාලි ඉඟ හැඩට වැඩට ආමට මල් රුහුණු කුමාරි සිරිලකට සිරිය ගේන නුවර සිරිරන්දෝලි ani kanna aasanatta dennada aale giribakka vanna aadaren mage medasale mata dose kanna saambaru hotta dawale midike tamai athuru pasata aasatarale rampeta rapata rasata kakiri palana gaalu manali kandu sapata apita paana komala udarata mali inga hadata wadata aamata mal rohunu kumari සිරිලකට සිරිය ගේන නුවර සිරිරන්දෝලි පේදුරුව කොනේ ඉන්නේ මචන් දාලා සපත්තු ත්‍රිකුණාමලේ නිලාවැලිය දාමු සැනැප්පු සීගිරිය ගලේ නගින හෙලේ පේන තරප්පු සුදු නෝන කැලේ ලාවෙ මොකෝ තාම පරක්කු රම්පෙට
අපට රසට කැකිරි බලන ගාලු මනාලි කඳු සැපට අපිට පාන කොමල උඩරට මාලි ඉඟ හැඩට වැඩට ආවට මල් රුහුණු කුමාරි සිරි ලකට සිරියගේ නුවර සිරි රන්දෝලි රම්පට රපට රසට කැකිරි බලන ගාලු මනාලි කඳු සැපට අපිට පාන කොමල උඩරට මාලි ඉඟ හැඩට වැඩට ආවට මල් රුහුණු කුමාරි